ධර්ම දේශනා අංක 12. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝටි පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.
කාරුණික පින්වත්නි, තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ උතුම් අසිරිමත් සිය සද්ධර්මය මුලලවටම ප්‍රචාරය කරන ලබන බෞද්ධ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් එහි ගරු සභාපති අතිගෞරවනීය කුසල ධම්ම නායක සාමෙන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලන්ඩන් නුවර අප්ටන් පාර්ක්හි ආරම්භ කරන ලද ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙහි වස් කාලය නිමිති කරගෙන පවත්වන ලබන ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා ධර්මානුශාසනාවකටයි ඔබ හැම දෙනාම සවන් දෙන්නට බලාපොරොත්තු වන්නේ. අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට මේ ස්ථානයට වැඩම කොට සිටින්නේ ඔබ හැම දෙනාම හොඳින් දන්නා හඳුනන ඊටාම දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ නමක්, ධර්ම දේශකයන් වහන්සේ නමක්. ඒ අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමේන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ ඉතා ගාම්භීර සතිපට්ඨාන ධර්මය තමන් වහන්සේගේ නැන පමණින් තමන් වහන්සේගේ අධ්‍යක්ින්ද ආශ්‍රය කරගනිමින් ඔබ හැම දෙනාටම දේශනා කරන ලබනවා. සතිපට්ඨාන ධර්මය දේශනා කිරීම මහා සාගරයෙහි පිහිනීමක් වෙන ඉතාම දුෂ්කර කටයුත්තක්. පිහිනීම නොදන්නා කෙනෙකුට ඒ කටයුත්ත කරන්නට නොහැකිසේම සතිපට්ඨාන ධර්මය පිළිබඳව අද්දකීන් නොමැති කෙනෙකුට මේ ධර්මය පැහැදිලි කිරීම, විස්තර කිරීම අති දුෂ්කර කාර්යයක්. ඉතින් අපේ අති ගෞරවනීය ගුණරතන සාමෙන් වහන්සේ ඒ උතුම් ධර්මය තමන්ගේ ජීවිතය තුළින් පුරුදු පුහුණු කරමින් ලබාගත් ඒ අද්දකීන් උදව්පදව් කරගෙන ඔබ හැම දෙනාටම ඉතාම මෙත්සිතින් යුතුව ඒ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වන ලබනවා. ඉතින් උන්වහන්සේ අද දවසේදීත් මේ ස්ථානයේ ඔබ හැම දෙනාටම ඉතාම කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව මේ උතුම් සතිපට්ඨාන ධර්මයේ අර්ථ පැහැදිලි කරමින් ඒ වටිනා ධර්මානුශාසනාව පවත්වන හැටියට අපි තාම ගෞරවයෙන් යුක්තව යති ගෞරවණීය ගුණරත්න සාමීන්ද්‍රයන් වහන්සේට සාදුකාර පවත්වමින් අපි ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු.
නමස්කාරය කියන්නේ පන්සල් සමාගම. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
ගෞරවනීය අපේ සෝමිස්සරහාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි අදත් අපි හැම දිනාගෙම සූදානම ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාගෙම සංසාර දුක්ගිනි නිමා කරලීම පිණිසම දේශනා කළ සද්ධර්මයේ අතරෙහි උතුම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කෙරෙන දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන්පත් යොමු කරන්න. ඊයේ දවසේ අපි අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා කියන කරුණ පැහැදිලි කරගන්නට උවමනා කරන නිදර්ශන රාශියක් ඉදිරිපත් කරමින් එය හඳුන්වා දෙන්නට උත්සාහ කළා. තවදුරටත් අපි ඒ අදහස තේරුම් අරගෙන ආධ්‍යාත්මික කයෙහි කයානුව බලන්නේ කොහොමද? බාහිර කයෙහි කයානුව බලන්නේ කොහොමද? ආධ්‍යාත්මිකවත් බාහිරවත් කය දෙස බලන්නේ කොහොමද කියලා හඳුනා ගන්න උත්සාහ කරමු. අපි බොහෝ වෙලාවට ආනාපාන සති පබ්බය පැහැදිලි කරන බොහෝ ධර්ම කතිකානයන් වහන්සේලා, ධර්ම දේශකයන් වහන්සේලා, ඒ ධර්මයේ විවරණය කොට ලියූ කතුවරයන් වහන්සේලා බොහෝ වෙලාවට මේ ආධ්‍යාත්මික බාහිර පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ ඒ කමඨහනට අනුවයි. මම යම්සේ ආස්වාස ප්‍රස්වාස කරන්නේ අනිකාගේ පැවැත්ම දේශේයයි කියලා බලන. මමත් අනුනුත් ආස්වාස ප්‍රස්වාස කරන්නේ මෙසේයයි විමසා බලන ක්‍රමයකුයි අපිට බොහෝ විට පොතපත තුල, දේශනාවන් තුල අහන්න කියවන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැඹුරෙන් ගවේෂණය කරන කෙනෙකුට ඒ අදහසට එකඟ වෙන්න බැරුව යනවා. මොකද අපි ඒ අදහසට එකඟ වුණොත් ඊළඟට දෙවෙනි තුන්වෙනි කමඨහනට යනකොට හාස්‍යයට ලක් වෙන්න වෙන කමඨහනක් වඩන්න වෙනවා. මොකද උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා. වෙසිකිලි කසිකිලි යන හැටි නුවණින් බලන්න කියපු තැනක් තියෙනවා. එතන අජ්ජත් බහිද්ධාවා කියලා ගලපනකොට මම ඒ කටයුත්ත කරන හැටියටම අනුනුත් ඒ කටයුත්ත කරනවා කියලා බලන්න ගියොත් ඒක අපහසුතාවයකටපත් වෙනවා. ඒ ආකාරය එක සමාන වෙන්නේ නැහැ. මින් අදහස් කරන ධර්මය එය නොවේ. ඒ නිසා ආධ්‍යාත්මිකව බාහිරව මේ ධර්ම හඳුනා ගනිමින් ආත්ම දෘෂ්ටිය දුරු කොටගෙන ඒ ලෝකෝත්තර මගට පිවිසීම පිණිසයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා ආධ්‍යාත්මික බවකින් තමා යන බවකින් යමක්ද හමු වෙන්නේ එය හඳුනාගෙන ආත්ම දෘෂ්ටිය බිඳ හැරීමයි මේ කර්මස්ථානයෙහි භාවනාවෙහි අපේක්ෂාව අවශ්‍යතාවය වෙන්නේ. දහමට පිවිසෙන්න තියෙන දොරටුවක් ద్వාරයක් හැටියට ආසන්න තම හැටි තැන හැටියට මේ අජ්ජත් බහිද්ධාවා කියන තැන කතා කරන්න පුළුවන්. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍රයක මේ අජ්ජත් බහිද්ධාවා කියන කොටසත් සතිපට්ඨාන භාවනාවට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සතිපට්ඨානෙටමයි සිහිය පිහිටුවා ගැනීම සඳහා කරන පරිශනයක් තුළින් කෙබඳු තැනක අපේ මනස පිහිටවන්නට ඕනද, කෙබඳු සිහියක් මේ ගමනට අවශ්‍ය වෙනවද කියන සැබෑ අවබෝධය ලබා ගන්න යෙදූ තැනක් හැටියටයි ඒ විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ. සතිපට්ඨාන භාවනාවට හැටියට දක්වලා තියෙන්නේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන කොටස. ඒ ටික භාවිතා කරනකොට සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මග උපදින්න ඕන. මේ ටික තුල ලෝකෝත්තර මගක් නිවනක් කිසිවෙක් බලාපොරොත්තු වෙන්න එපා. අපි සමහර වෙලාවට මේ කමඨහනක් වඩලා මේ කමඨහනක් තුලම මාර්ගඵල අවබෝධ කරගත්තා කියන අදහස් වලට එළඹෙන්නට පුළුවන්. ලෝකයේ තියෙන ස්වභාවය ඒ අපිව යොමු කරන හැටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් වැඩිමෙන්. එතකොට සතිපට්ඨානයේ කොතනද සතිපට්ඨාන භාවනාව කොතනද කියලා සතිපට්ඨාන සංයුත්තයේ වෙන් වෙන්ව දක්වා තියෙනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ලෝකෝත්තර මග සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් වැඩිමෙන් උපදවාගත යුතු වෙනවා. එය උපදින විදිහටයි ඒ මාර්ගය උපදින විදිහටයි අපි මෙය කළ යුත්තේ. උදාහරණයක් ගතහොත් අඹගෙඩියක් කඩා ගැනීමට අවශ්‍ය නම් අඹගෙඩියක් කඩා ගන්න අවශ්‍ය කෙනා මේ ගේ ඇතුලේ මෙතන ඉඳගෙන උඩ පැනලා හරියන්නේ නැහැ. උඩ පනින්න පුළුවන් අඹ කඩන්න වෙන්නේ නැහැ. අඹගෙඩියක් කඩා ගන්න නම් අඹගෙඩිය තියෙන තැනට ගිහිල්ලා අඹගෙඩියක් ඉලක්ක කරගෙන උඩ පනින්න වෙනවා. ඒ වගේ මේ පූර්ව ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ලෝකෝත්තර මග ඉලක්ක කරගෙන වෙන්නට ඕන. සම්මතයෙන් මිදී පරමාර්ථයට පිවිසීම පිණිස වෙන්න ඕන. සත්පුද්ගල ආත්ම සංකල්පයෙන් එය බිඳ හරිමින් අනාත්ම ධර්මතාවයක පහස ලබන්නට යන ඉලක්කයක් අපට තිබෙන්න ඕන. එයයි ඉලක්කය, එයයි අරමුණ මේ ප්‍රතිපදාවේ. ඒ දිහා බලාගෙනයි මේ දහම් කරුණු විවරණය කරගන්න වෙන්නේ. ඉතින් අපි ඊයේ දවසේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නා කණ්ණාඩියක් ළඟට ගියාම ඇතිවෙන ප්‍රතිබිම්බය. ඊළඟට අපි අකුරු කළ පාසල මියගිය කෙනෙකු සිහිපත් කරගෙන යම් නිදර්ශන ටිකක් එකතු කළා. දියට ලැබුණු බල්ලෙකුගේ අත්දැකීම පිළිබඳව අපි සිහිපත් කළා. ඒ හඳුනා ගැනීම තුළ අපි යම් ප්‍රත්‍යක්ෂයක් යම් දුරකට අපි ඇති කරගත්තා. මනෝමයෙන් අපට මනසට මැවෙන රූප පිළිබඳව මනසටම හමු වෙන රූප පිළිබඳව හඳුනා ගැනීමක් කළා. අර බල්ලා ළඳට එබුණු වෙලාවේ ඒ පොකුණේ ඡායාවක් හටගත්තා. ඒ ඡායාවත් නිකන් හටගත්ත නෙමෙයි, ඒ ඡායාව හටගන්න හේතුත් තිබුණා. වතුරත් ආලෝකයත් ඒ බලු කයත් ඒ හේතු නිසා හටගත් ප්‍රතිඵලයක් තිබුණා. ඒ ධර්මතාවය, ඒ පැවති ධර්මතාවය නොදන්නා නොදක්නා තැන කුමක්ද උනේ? බල්ලා වැරදි අදහසක් ඇති කරගත්ත බල්ලෙක් ඉන්නවා කිය. අපි ඔය අදහස නැවත මතක් කරගෙන අපි අපේ දිහාවට යොමු වෙන්නට උත්සාහ කළොත් අපි ඒ තුළ පැහැදිලි කරගත්ත තියෙන දේ පේනවා නෙමෙයි, තියෙන දේ පේනවා නෙමෙයි කියන අදහස අපි තහවුරු කරගත්තා. කොහොමද ඒක තහවුරු කරගත්තේ? අපි පාසල් ගිය ඒ අවධියේ තිබුණු පරිසරය දැන් හිතට පෙනුනට දැන් එහෙ නෑ. මිය ගිය කෙනෙක්ව අපි සිහි කරලා බැලුවා, සජීවීව දැන් පේනවා, හැබැයි මෙලව හැර ගිහිල්ලා. එහෙනම් තියෙන දෙයක් පේනවා කියන අදහස වැරදි කියන උත්තරය අපි තහවුරු කරගත්තා. එහෙනම් තියෙන දෙයක් පේනවා නොවේ නම් මේ මනසට නැවෙන මේ ධම්ම රූප නම් මොනවාද? මනසට පේන අරමුණු මොනවාද? මේවයි යම් පරමාර්ථයක් අපි කෙලවරක් හැටියට කතා කළොත් අපට මෙතනදී හඳුනා ගන්න වෙන්නේ පංච උපාදානස්කන්ධය. හැබැයි මේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයට හඳුනාගත්තා කියන තැන අවසානයේ නිමාව කෙලවර. ඒ රහතන් වහන්සේට අයිති තැන. ඔබට මට රහත් වෙන්නට නෙවෙයි සෝතාපන්න වීමට අවශ්‍යතාවය කොතනද? ඒ ප්‍රමාණයට අපේ මනස යොමු කරන්න වේවි. අපි එකවර බැරි දෙයක් කරන්න උත්සාහ කළොත් පුළුවන් දෙයද අපට අහිමි වෙන්නට පුළුවන්. සැබවින්ම අපට මනෝමයෙන් යමක් දැర్శණය වෙනවා කියන තැන, යමක් අපි සිතින් දැනගන්නවා කියන තැන උපාදානස්කන්ධයේදීලා. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියලා ධර්මතා හතරක් තියෙනවා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැකීමක් තියෙනවා. දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ නේ ඇහෙ නැත්තම්. රූපේ නැත්තම්. චක්කු විඤ්ඤාණය නැත්තම්. චක්කු සම්පස්සයක් නොවේ නම්. චක්කු සම්පස්සයෙන් වේදනා සංඥා චේතනා පහළ නොවේ නම්. මේ සියල්ල වැය වෙලයි අපි යමක් දකිනවා කියන ඒ දැකීම මාත්‍රය සිද්ධ වෙන්නේ. අපට දැකීමක් දකින යමක් පෙනේවි. හැබැයි මේ ජෙදුණු ධර්මතා ටික පේන්නේ නෑ. උදාහරණයක් ගතහොත් සීනි තේ කොළ ඉඟුරු උණු වතුර ටික වැය වෙලා තේ එකක් හම්බ වෙයි. තේ එක කියන තැන සීනි නෑ, තේ කොළ නෑ, ඉඟුරු නෑ, උණු වතුර නෑ, තේ එකක්. හැබැයි අපට තේ එකක් ලැබෙයිද සීනි තේ කොළ ඉඟුරු උණු වතුර ටික නොයදුනේ නම් ඒ හේතු කාරණා ටික යෙදුණු තැන සීනි වල නොතිබුණු, තේ කුඩු වල නොතිබුණු, උණු වතුරෙහි නොතිබුණු, ඉඟුරු වල නොතිබුණු තේ එකක් හම්බ වෙනවා. බලන්න තේ එක සීනි නෙමෙයි, තේ කොළ නෙමෙයි, උණු වතුර නෙමෙයි, ඉඟුරු නෙමෙයි. හැබැයි සීනි, තේ කොළ, උණු වතුර, ඉඟුරු නැතුව තේ එකක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැකීමක් වෙන්නේ නැහැ. එහෙ නැතුව රූපේ නැතුව චක්කු විඥානේ නැතුව ඒ ධර්මතා ටික නොයේදී දැකීමක් වෙන්නේ නැහැ. ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙන්නේ නැහැ ස්කන්ධ ටික නොයේදී. හැබැයි අපට ස්කන්ධ ටික පේන්නේ නැහැ. අපි තේකේ ගුණාගුණ කතා කරනවා මිසක් තේක හැදුනේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි තේකේ රස නිරස බව කතා කරනවා. එහි ඇලෙනවා, ගැටෙනවා. හැබැයි තේක කියන්නේ හේතු වැය වෙලා හටගත්ත දෙයක්. සීනි වලට අයිතිත් නැහැ, තේක වලට අයිතිත් නැහැ, උණු වතුරට අයිතිත් නැහැ, ඉඟුරු වලට අයිතිත් නැහැ. ඒ න්‍යාය ටිකක් කල්පනා කරලා බලන්න. ඒ වගේමයි ඇහැ නැතුව, රූපේ නැතුව, චක්කු විඥානේ නැතුව, ස්පර්ශ වේදනා සංඥා චේතනා නොයේදී මේ ස්කන්ධ ටික නොයේදී දැකීමක් අපට හම්බ වෙන්නේ නැහැ. අපි නුවණින් තේරුම් ගන්න ඕන තේ එකක් හම්බ වෙන තැන අර හේතු ටික වැය වෙලා ඒක එකතු වෙලා මිශ්‍ර වෙලා යෙදිලා තේ එකක් හම්බ වෙලා තියෙන්නේ. ඒ හේතු අඩු වුණා නම් තේ එකක් හම්බ වෙන්නේ නැහැ. සීනි නොතිබුණේ නම්, උණු වතුර නොතිබුණේ නම්, තේ කොළ නොතිබුණේ නම්, ඉඟුරු නොතිබුණේ නම් තේ එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ අපට දැකීමක් වෙනකොට මේ හේතු ටික යෙදිලා මනෝමයෙන් අපි දැනගැනීමක් ඇති වෙනවා කියන තැන මන ධම්ම, මනෝ විඥාන, මනෝ ස්පර්ශ, වේදනා සංඥා චේතනා ටික වැය වෙලා. අපි දැන් බලන්නේ ඒ ස්කන්ධ භාවනාව නෙමෙයි. ස්කන්ධ භාවනාව ආයතන භාවනාව බුදුහාමුදුරුව පැනෙව්වේ කායානුපස්සනාවට සම්බන්ධ කළා නෙවෙයි. ඒක ධම්මානුපස්සනාවටයි යොදලා තියෙන්නේ. ධම්මානුපස්සනාවට යොදවපු දහම අපි මෙතෙන්ට ලං කරගන්න ගියොත් අපිට මේ කරන්න යන ක්‍රියාව කරගන්න බැරි වේවි. හැබැයි අපි කායානුපස්සනාවට පිවිසෙන්න පුළුවන් කමක් නැ අනුමාන තරමක හෝ ඒ පිළිබඳව දැක්මක් දැනුවක් නම් නැතුව. ඒ නිසා අපට අන්න ඒ ප්‍රමාණය දැනගන්න මේ පිළිබඳව විමසන්නම වෙනවා. ඒ නිසා අපි මේ මනෝමය ධර්මයන් පිළිබඳව බැලුවා කියලා කය පිළිබඳව තියෙන මෝඩකම ඇතහැරෙන්නේ නැහැ. කය පිළිබඳව තියෙන මෝහය අතහැරෙන්නේ නැහැ. ඒ නිසායි බුදුහාමුදුරුව අවධාරණය කරන්නේ කයෙහි කයානුවම බලන්න. වෙන තැනක බලලා හරියන්නේ නැහැ. කයෙහි කයානුව බලන්න. එතකොට අපි කයෙහි කයානුව බලනකොට මට කයක් තියෙනවා. මට මූණක් තියෙනවා, බඩක් පපුවක් තියෙනවා, ඇඟක් තියෙනවා, අතක් පයක් තියෙනවා කියලා හිතාගෙන ඒ තියෙන ඒවා කෑලි කෑලි වලට බෙදන්න ගියාට, දෙතිස් කුණුප හැටියට, රූප කලාප හැටියට, ධාතු හැටියට බෙදන්න ගියාට අර ඉලක්කය වරදිනවා. ඒක හම්බ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි පුරේ ජවක් නුවණක් ඉදිරියෙන් තියාගෙනයි අපි මේ කය පිළිබඳව බලන්න ඕන. ඒ නිසා අපි ඊයේ කතා කරපු දහම ඒ නිදර්ශන ටික හොඳට සිහියට මතකයට අරගෙන දැන් අපි නැවත වතාවක් දෙනෙත් පියාගෙන අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපේ සිරුර පිළිබඳව අපි ටිකක් අපි ඉන්න සම්මතය තුල අපි විමසා බැලීමක් කරමු. එහෙම බැලුවොත් ඔබට දැర్శනේ වේවි තමා ඉන්න ඉරියව්ව. හිස පිළිබඳව අවධානය යොමු කළොත්, දෑත් දෙපා පිළිබඳව අවධානය යොමු කළොත්, බඩ පපුව පිට දෙසට අවධානය යොමු කළොත් යම් චිත්‍රයක් යම් සටහනක් හිතේ මෙවෙන බවක් ඇති. එහෙම නැත්නම් මේ බාහිර පරිසරයේ යමකට ඔබේ ඇස් යොමු කරලා මම කියන දේ තේරුම් ගන්න පුළුවන්, මගේ අතේ තියෙන මේ දේ දිහා බැලුවොත් එහ ඇරලා බලලා ඇස් දෙක පියාගන්න, පියාගෙන ඒ දුටු දේ සිහි කළොත් දැන් ඔබ එහ ඇරලා බලපු වෙලාවේ දැක්කට සමාන යම් දර්ශනයක්, ඒහා සමාන යමක් හිතට මෙවේවි, හිතට පෙනේවි. අන්න ඒ වගේ තමන්ගේ කය පිළිබඳව අපි මොහොතක් කල්පනා කළොත් අපට දැන් අපේ ඉන්න ඉරියව්ව, අපි වාඩි වෙලා ඉන්න මෙට්ටය, වටපිටාව පරිසරය, ළඟ ඉන්න අය පිළිබඳව නොයෙක් දේ චිත්‍රූප සිතට මෙවි එන්නට පුළුවන්. දැන් අපි මෙන්න මේ තුල විමර්ශනයක් කරන්න ඕන. මොකක්ද විමර්ශනය? අපි කිව්වා කණ්ණාඩිය ළඟට ගියහම යමක් පේනවා. හැබැයි කණ්ණාඩියවත් රූපේවත් ඒ ආලෝකේවත් නෙමෙයි කියලා. බල්ලා ළඟට එබෙනකොට යමක් පෙනුණා. සැබවින් පේන යමක් තිබුණා, ඡායාවක්. හැබැයි ඒ ඡායාවට බල්ලා වැරදි උපකල්පනයක් කළා. දැන් මෙන්න මේ අත්දැකීම අප තුලින් උරගා බලන්න ඕන. මටද එබඳුම ඡායාවක් මේ හිතට දැర్శණය වෙන්නේ? තියෙන දේ පේනවද කියන අදහස අපි නිවැරදි කරගත්තා. එහෙනම් තියෙන දේ නෙවෙයි නම් පේන්නේ මොකද්ද මේ පේන්නේ? දැන් අපි මැරිච්ච කෙනෙකුගේ සටහන සිහි කරලා බැලුවා, එයා මෙලව නේද? එහෙනම් දැන් මේ පේන්නේ මොකක්ද කියලා අපි හිතපු තැන අපි තේරුම් ගත්තා තියෙන දේ පේනවා නම් නෙමෙයි. මොකද දැන් එයා නැහැ. එහෙනම් අපි අපේ හිතේම තියෙන දේ සිතමයි සිහි කරගන්නේ කියන සීමාව අපි ඒ ධාම තුල ගැඹුරු අර්ථයකට නොගියත් ඒ සරල අදහස තුල අපි පිහිටියොත් අපට තේරෙනවා අපේ හිතමයි අපි සිහි කරගන්නේ කියලා. සිතින්මයි සිහි කරගත්තේ. සිතින් සිහි කරගත්ත දේමයි තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා නම් මනස ධර්මයත් මනෝ විඥානයත් නිසා යමක් හිතේ හටගෙන පහළ වී ඇති බව කිසියම් නිමිත්තක් සලකුණක් හඳුනා ගන්න පුළුවන් නම් දැන් ඔන්න ඔය නිමිත්ත ඔය සලකුණ දිහා පොඩ්ඩක් බලන්න. තමන්ගේ වාඩි වී ඉන්න ඉරියව්ව සිතට මෙවේ නම් ඒ දෙස බලන්න. තියෙන එකද පේන්නේ? තියෙන එකද පේන්නේ? එතකොට අපි කලින් මතක් කරපු නිදර්ශන ටික එනකොට නෑ තියෙන එක පේනවා වෙන්න බෑ. අපිට හිතට අපි දෙන්න පුළුවන් දැන් නිදර්ශන තියෙන එක පේනවා නම් දැන් මැරිච්ච අය කොහොමද පේන්නේ? නැති ඉස්කෝලයක් ඉස්සර තිබිච්ච එකක් දැන් තියෙන විදිහට දැන් කොහොමද පෙනුනේ? දැන් තමන් තමන්ගේ හිතෙන් මේ මිත්‍යාව බිඳින්න විතර්ක ඉදිරිපත් කරන්න ඕන. අදහස් ඉදිරිපත් කරන්න, වාද කරන්න ඕන හිතත් එක්ක. එහෙම වෙන්න බෑ. ඊළඟට බලන්න ඕන අර බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණු තැන පැවතුණු ඡායාවක්. සෙවනැල්ල. ඒ සෙවනැල්ල ඇති තැන බල්ලයි බල්ලෙක් ඉන්නවා කියලා අදහසක් උපදවගත්තේ. ඒ උපදවාගත්ත අදහස ස්වල්ප වුණේ නෑ. බල්ලව කාය කර්ම වාග් කර්ම මනෝ කර්මයටත් යෙදෙව්වා. ලිඳෙන් එහාට ගියාට පස්සෙත් ලිඳේ බල්ලෙක් ඉන්නවාමයි කියන මෝඩකම හොඳටම තහවුරු කළා. එහෙනම් දැන් මටත් මේ පේන දේ හඳුනා ගන්න වෙනවා. පේන දේ පිළිබඳව විනිශ්චය කිරීමක් කරන්න මේක භෞතික රූපයක්ද? එහෙම නැත්නම් ධම්ම රූපයක්ද? ධම්ම රූපයක් කියලා කියනකොට ඔබ විශ්වාස කරන්න එපා හිතට පේන සංඥාවක් සටහනක්ම විතරක් කියලා. දැන් සමහර ඊයේ මතක් කළා මට නම් මං ඉන්න ඉරියව්ව මට පේන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් ඒක භාවනාවේ දියුණුවක් හැටියට සලකන්නත් පුළුවන්. නෑ, ඒක දියුණු බවක් නෙමෙයි, ඒක සාමාන්‍ය ලක්ෂණයක්. කෙනෙකුට සංඥාව ප්‍රකට වෙන්න පුළුවන්, කෙනෙකුට විඳීම වේදනාව ප්‍රකට වෙන්න පුළුවන්, කෙනෙකුට විතර්කයම ප්‍රකට වෙන්න පුළුවන්. වේදනා සංඥා සංඛාර කියන තුනම ධම්ම කියන කොටසටයි අයිති. එතකොට තමන්ට යම් සටහනක් පේන්නේ නැත්තත් මේ බඳු කයක් තියෙනවා කියන හැඟීම් මාත්‍රය, ඒ විතර්ක මාත්‍රය තියෙනවා නම් ඒ ප්‍රමාණවත්, ඒ හිතට මෙවෙන දර්ශනයක්. යම් විඳින බවක්, රිදෙන බවක් දැනෙනවා නම් එයද කයක් ඇත කියලා කියන්න තියෙන සාක්ෂියක්. එතකොට ওই සාක්ෂි තුනෙන් එකක් නැති වෙන්න බෑ, නැත්තම් නිවන් දකින්න අභෞවය පුද්ගලයෙක් වෙනවා. එයා සමහර වෙලාවට නොසුදුස්සෙක් වෙන්න පුළුවන්, එබඳු අත්දැකීමක්වත් මෙනෙහි කරගන්න බැරි නම් ජාත්‍යන්තරයක් වගේ. එයා නිවන දකින්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔබ උත්සාහ කරලා බලන්න, එබඳු දර්ශනයක් ලැබෙන්නම ඕන, පේන්නම ඕන. පේන්නේ නැත්තම් බාහිර අරමුණක් දිහා බලලා මගේ වටාපත දිහා බැලුවා වගේ එබඳු තෙන් බලලා බලන්න හිතේ මෙවෙන චිත්‍ර සටහන් දිහා. බලලා දැන් විශ්ලේෂය කරන්න, දැන් මේ පේන දේ ධම්ම රූපයක්ද භෞතික රූපයක්ද කියලා. ඔබට අමාරුනේ භෞතික රූපේ නම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී ආහාරයෙන් හටගන්න ඒ සතර මහා ධාතුව මූලික කරගත්ත දේ වෙන්න ඕන. හැබැයි දැන් මට මේ හිතට දැర్శණය වෙන දේ ඒබඳු ඌ රූපයක් නම් නොවේමයි. එතකොට අපට පහසුවෙන් වැඩි විස්තර නැතුවට මේ හිතට ලැබෙන දේ බාහිරය තියෙන දේ නම් නොවේය කියන සාක්ෂිය අපට ඇති කරගන්න බැරි කමක් වෙන්නේ නැහැ කාටත් පුළුවන්. එහෙමනම් දැන් අපි විශ්වාස කළොත් පිළිගත්තොත් තීරණය කළොත් මේ හිතටම වෙන දෙයක් කියලා. එහෙනම් හිතටම වෙන දේ භෞතික කයට අදාළ නැහැ. එහෙන් දැන් ප්‍රවේශමෙන් බලන්න අපට මේ මනෝමය දර්ශනය හිතට පේනකොට හිතට මැවෙනකොටම අපේ මනස දුවන්නේ බාහිරයට කයට. උදාහරණයක් ගතහොත් දැන් අපි මේ භාවනා කරමින් ඉන්නවා. දැන් අපි එකපාරට එහෙම ඉන්න ගමන් S2 පියාගෙනම සමහර වෙලාවට අතගෙනහිල්ලා ධනහිස කසනවා. දැන් ඔබ විමසා බලන්න, නුවණින් පරීක්ෂා කරන්න, S2 පියාගෙන ඉන්න මම හරියටම ධනහිසට අතගෙනහිල්ලා කැසුවේ කොහොමද කියලා, කන මදුරුවාව එළෙව්වේ කොහොමද කියලා බලන්න. ඔබට තේරේවි ඔබ ධම්ම රූපයේ භෞතික රූපයේ හැටියටම බාර ගන්න බවක පිළිගන්න බවක ඉන්නවා කියලා. ලිඳේ ඇඳුණු ඡායාව බල්ල බල්ලෙක් හැටියට බාරගත්තා වගේ මනෝමයෙන් මැවෙන දර්ශනය භෞතික කයක් හැටියට භෞතික රූපයේ හැටියට පිළිගන්න බවක් බාර ගන්න බවක් ඒ තුල යෙදිලාද කියලා විමසා බලන්න. හරිනම් ඔබට තේරෙනවා නම් ඔබ එහෙම භාවනා කරමින් S2 පියාගෙන ඉන්නකොට මේ කය ගැන ඔබට පේන්නේ නෑ. දැන් S2 වහගෙන දැන් යම් වේදනාවක් රිදීමක් ඇති වෙච්ච තැන සිත කියන්නේ විඥානය කියන්නේ මායාකරු විඥාකාරය. එයා හරි දක්ෂයි ඕන දෙයක් නැති දෙයක් මවලා පෙන්වන්න. වේදනාව ඇති වෙනකොටම වේදනාව තියෙන්නේ මෙන්න මෙතනයි කියන පෙන්වීම ඒ දර්ශනය හිතට මවලා දෙනවා. අපි ධම්ම රූපය කියලා කිව්වේ එතනට නම්. දැන් හිතන්න, දැන් අපි වේදනාව තියෙන්නේ මෙතනයි කියලා හිත පෙන්වලා දෙනවා මෙතන. දැන් ඒ ධම්ම රූපය හිතේ මවණු රූපය අපි භෞතික රූපයේ හැටියට බාරගත්තා කියන එකට සාක්ෂිය මොකද්ද? අත මෙතනට ගෙනිච්චා. S2 පියාගෙන අත හරියට එතනට ගෙනිච්චේ කොහොමද? අර අපි දැකලා තියෙනවා රූකඩ. රූකඩයකට නටන්න බෑ, හොලවන්න බෑ, ඇවිදින්න බෑ. ඒකේ අතපය හොලවනවා නම්, ඔළුව හොලවනවා නම් නූල අදින්න ඕන. නූල අදින කොටයි රූකඩේ නටන්නේ. මේ කය හොලවන්න බෑ හිත නැතුව. හිතේ මෙහෙවීමකින් තමයි, හිතේ අනකින් තමයි මේ අත එසෙව්වේ. මේ අත ඔසවලා එතනට හිමින් සැරේ ගෙනිහිල්ලා එතනටම අත තියලා ඒ කන මදුරුවව හෝ කහන තැන හෝ යම් ස්පර්ශයක් කළා නම් කළ විදිහ පිළිබඳව ඔබ හිතලා බලන්න. ඔන්න ඔබට තේරෙනවා අර විඥාණය මවලා දුන්නු තැන ඔබ පිළිගත්තා. ඒ ප්‍රතිබිම්බය මෙහි තියෙන එකයි කියන වැරදි පිළිගැනීමට ඔබ පෙමුණා. මනෝමයෙන් පෙනුණු දර්ශනය ඒ ධම්ම රූපය ඒ ප්‍රතිබිම්බය මෙහි තියෙන එකයි කියන වැරදි පිළිගැනීමට ආපු නිසායි මේ අත තියෙන තැනින් ඔසවලා එතනට ගෙනහිල්ලා මේ අත ස්පර්ශ කළේ. දැන් ඔය විදිහෙන් නිදර්ශන කීපයක් ඔබ විසින් හදාගෙන බලන්න අපි හැම මොහොතකම මෙන්න මෙයට මේ හිතේ මැවෙන රූපයකට රැවටෙන නිසා නේද මේ කයක් හම්බ වෙන්නේ කියලා. කයනුපස්සනාව වඩන්න පුළුවන් වෙන්නේ එතන හඳුනාගත්තොත් අපි. ඊළඟට බලන්න බාහිරෙන් දරුවා ගැන සිහි වෙන්න පුළුවන්. අම්මා තාත්තා දුව පුතා ස්වාමියා බිරිඳ ගේ දොර යාන වාහන පිළිබඳව සිහි වෙන්න පුළුවන්. සිහි වෙලා අපි ඒවා බලන්න යන්න පුළුවන්. බලන්න ටිකක් අපි කොහොමද මේ කය ඔසවගෙන ගියේ? එහේ ඇරලා වටපිට බලන්නේ කොහොමද කියලා ඔබ විමසලිමත් වුණොත් හැම තැනකම අපි මේ මනෝමය දර්ශනයකට මනෝමය චිත්‍රයට රැවටෙන බවක් මුලා වෙන බවක් හමු වේවි. එහෙනම් අපි එතන මුලා වෙන නිසායි අපිට මෙහි අහු වෙන්නේ. එයි දැන් අපි ආනාපාන සතිය වඩලා ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ගත්තා, සාක්ෂියක් එකතු කරගත්තා. කුමක්ද? ආස්වාස ප්‍රස්වාසයත් නිමිත්තත්. ආස්වාස ප්‍රස්වාසයේ විතරමයි කය ගැන තියෙන අත්දැකීම කියලා. ඒ පදනමේ ඉඳගෙන නම් අපි පටන් ගත්තේ අපිට කිසි සැකයක් නැහැ. අනිත් සියල්ලම මනසට මෙවිලා මෙවෙන මනෝමය රූපයේ මිහි තියෙන එකයි කියන මනෝමය මුලාව තුලයි අපි කය අල්ලන්නේ කියන එක. එතකොට දැන් අපට මේ අත්දැකීම නිදර්ශන ගණනාවක් අරගෙන දවස් ගණනක්, සති ගණනක්, මාස ගණනක් මහන්සි වෙලා හරි අවබෝධයකට එන්න ඕන. ඇත්තටම මෙහෙම එකක් නේද තියෙන්නේ කියලා. දැන් ඔබට සිහිපත් වෙන්න පුළුවන් නොබෝ දිනයකට පෙර මිය ගිය කෙනෙක්. බලන්න දැන් හිතේ ඔබේ දර්ශනයේ වෙයි ඒ කෙනා. අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ දුව පුතා වෙන්න පුළුවන්. දැන් ඒ රූපේ පළමුවෙන් බලන්න මැවුනේ කොහෙටද? අන්න අර වතුර හැටගත්ත චිත්‍රය සටහන සෙවනැල්ල වගේ එකක් හැටගත්තා. ඔතන තමයි උපාදානස්කන්ධ කියන තැන. සක්කාය කියන තැන එතන. එතන කුසල අකුසල කර්ම ක්ලේශ නැහැ. අර දියෙහි ඇඳුණු ඡායාව වගේ. ඒකේ කිසි දෝෂයක් තිබුණේ නැහැ. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඒකට තමන් එකතු කරගන්න ටික. සක්කාය දෘෂ්ටිය. එතකොට දැන් බලන්න පෙර අපි කරගත්ත කර්මය නිසා, ඉන්ද්‍රිය අසංවරය නිසා අපි දැකපු අහපු දැනුණු දැනගත්ත දේවල් නැවත සිහි වෙන්න පුළුවන්. වතුරේ අර ඡායාව හටගත්තා වගේ ඒ හේතු එකතු වෙලා ඒ නිර්මාණය කරන්න පුළුවන්. ඒක විපාකයක්. දැන් ඒ හිතේ මැවුණු චිත්‍රය ඒ සටහනට මියගිය දුවමයි, අනේ මගේ අම්මා, ඒ අම්මා මැරුණා, දැන් අඬන්න වෙන්නේ, ඒ අම්මා ගැන හිතලා සතුටු වෙන්න වෙන්නේ. ඒ දැන් බලන්න ඒ සතුටු වෙන්න හෝ අසතුටු වෙන්න උනේ අම්මා නිසා. දැන් අම්මා කෙනෙක් අපි උපදවා ගත්තේ කොතනද, කොහෙන්ද? ඡායාව ඇති තැන බල්ලා බල්ලෙක් කියලා අදහසක් උපදවා ගත්ත තැනයි අපි ඔය ඡායාවට රැවටිලා නැති කෙනෙක් ඇති බවට නිර්මාණය කරගන්න තැනේ කිසි වෙනසක් නැහැ. ඡායාව ඇති තැන බල්ලෙක් කියලා අදහසක් උපදවාගත්ත බල්ලට ඒ බල්ලට එරෙහිව තරහව උපන්නා. ඒ බල්ලට විරුද්ධව ප්‍රතික්‍රියාවක් දක්වමින් බුරන්න වුණා. පොළව පහුරු ගන්න වුණා. පොළව පහුරු ගෑම කාය කර්මය නම්, බිරීම වාක් කර්මය නම්, බල්ලෙක් යන හැඟීම බල්ල කෙරෙහි ඇති කරගත්ත දේශේ මනෝ කර්මය නම්, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ටික හටගත්තේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් විය යුතුයි. දැන් අපට ඒ නිදර්ශනය තුල අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න බැරි කමක් නේ. එහෙනම් ඒ අනුසාරයෙන් ඔබ තේරුම් ගන්න අපි සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියට පැමිණෙන්නේ මෙන්න මේ වගේ රූප සටහනක් හිතේ ඇදෙන තැන මැවෙන තැන නේද කියලා. හැබැයි දැන් මේ රූපය හිතේමයි හටගන්නේ, හිතත් එක්කම නිරුද්ධ වෙනවා. හිතේ හටගත් දේ හිතත් එක්කම නිරුද්ධ වෙනවා කියලා පහසුවෙන් මේ බලන්න ගියාට කයෙන් නිදහස් වෙන්න බෑ. කයේ කය අනුව බලන්න වෙනවා. එතකොට දැන් අපට නුවණක් ඕන, දැනුමක් ඕන. අපි කයට හසු වෙන්නේ, කයට බැසගන්නේ, කයෙහි විඥානය පිහිටන්නේ මෙන්න මෙතනින් මුලා වුණොත්. අපි තාම දක්ෂ නැහැ එතන මුලා නොවන්න. මේ චිත්‍රය, මේ සිතුවම, මේ සටහන පේනකොටම අපි ඉක්මන් වෙලා කර්ම සකස් කරගෙන රූපයට ඇවිල්ලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියන අදහස් උපදවාගෙන වැරද්ද හදාගෙන ඉවරයි. දැන් ඒ වරදින් නිදහස් වෙන්න ඔතනින් බෑ. දැන් අපිට කය පිළිබඳව බලන්නම වෙනවා. කයෙහි ඇති තතු විමසන්න වෙනවා. අන්න ආධ්‍යාත්මික කය කෙස්ලොම් නියදත් සම්මස්නහර වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ වෙන යම් ආකාරයකින් හෝ මේ කය විමසන්න වෙන්නේ ඔන්න ඔය දැනුමට ආපු කෙනෙකුට හරි විදිහට නම්. එතකොට එයා කය දිහා බලන්නේ නිකන් නෙමෙයි. කය දිහා බලන්නෙම කයෙන් මිදෙන්න. ඇයි? අර මනෝමය දර්ශනයක් හිතේ ඇඳෙනකොටම කයයි සිහි වෙන්නේ. කයටයි වැසගන්නේ. රූපයටයි පිවිසෙන්නේ. ඒ නිසා දෝෂය කොතනද කියලා දැනගෙන ඒ වැරද්දෙන් මිදීම සඳහා මෙන්න මෙතන බැලිය යුතුයි. එතකොට එයාට සීමාවක් තියෙනවා. යම් දවසක යම් මොහොතක අර සිතේ සිතුවම් දර්ශනයේ මැවෙනකොට මෙහි අත ගන්න නොවන තරමට හිත හදාගත්තොත් එතන නිවැරදි වෙන්න දක්ෂ වුණොත් ආපහු කය ඕනේ නෑ. කයේ කිසි වැරද්දක් නෑ. කය පිළිබඳව රූපේ පිළිබඳව දේශනා වුණේ පිරිසුදු වෙන්න හෝ අපිරිසුදු වෙන්න, දියුණු වෙන්න හෝ නොදියුණු වෙන්න, පිරිහෙන්න හෝ නොපිරිහෙන ධර්මයක් ඇටියෙන නෙමෙයි. නේව ආචේගාමී නේන අපචේගාමී. ඒකේ කයේ දෝෂයක් නේ, අපි කය ගැන වරදවා ගැනීමකුයි තියෙන්නේ. ඒ නිසා දැන් ඔන්න අපට සිද්ධ වෙනවා මෙන්න මේ නුවණ ඇති කරගත්තට පස්සේ ඒ කයට නෙමෙයි කැමැත්ත දුවන්නේ. මනෝමය චිත්‍රය සටහන ඇඳෙනකොට කයයි සිහි කරගන්නේ. රූපයයි සිහි කරගන්නේ. කෙනෙක් පුද්ගලයෙක් සිහි කරගන්නවා කියන තැන ඒක එයයි යෙදෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඔන්න ඔතනින් නිදහස් වීමේ ඉලක්කය ඇතුව ඒ නිදහස ලැබෙන විදිහට කය දෙස බලන්න. එතකොට අපට හැමතිස්සෙම සටහන් දෙකක් හිතට ගන්න වෙනවා. එතකොට හලයුතු නොහලයුතු පැත්ත හම්බ වෙන්නේ එතන. ප්‍රමාදේ අප්‍රමාදේ හම්බ වෙන්නේ එතන. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හම්බ වෙන්නේ එතන. ඊළඟට නූපන් අකුසලයේ උපදින උපන් අකුසලයේ උපදින පැත්ත උපන් අකුසලයේ වැඩෙන පැත්ත හම්බ වෙන්නේ එතන. නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන පැත්ත හසු වෙන්නේ එතන. ඒ දෙපැත්ත හම්බ වෙනවා අපිට. එතකොට අපට කළ යුත්තේ මොකද්ද කියන අදහස නිවැරදිව තහවුරු වෙනවා මේ වරදින් මිදෙන මගත් එක්ක. එහෙනම් අපි කොහොමද මේ අදහස තහවුරු වෙන විදිහෙන් මේ ධම තවදුරටත් විමර්ශනය කරන්නේ කියලා මොහොතක් අපි දැන් හිතා බලමු. දැන් හිතන්න ඔබට පුළුවන් කිසියම් ආකාරයක ඔබේ නුවණ සති සමාධි යම් දියුණුවක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඔය භාවනා ඉරියව්ව තුළම ඒ ගැන හිතන්න පුළුවන්. ඒක නොතේරෙන කෙනෙකුට මේ බාහිර ලෝකයේ ඇසුරු කරගෙන යම් අත්දැකීමක් හිතට එකතු කරගන්න පුළුවන්. අපි මේ දෙවිදිහටම කතා කරමු. පළමුවෙන් අපි කතා කරමු ඔය ඉරියව්ව තුළම කය ගැන ගවේෂණයක් කරන්නේ කොහොමද කියලා. දැන් හිතන්න ඔබට කෙනෙකුගේ ලස්සන මුහුණක් හිතට මැවුණා කියලා. යම් චිත්‍රයක් යම් සටහනක් මැවුණා. ඔබ ඒක මුහුණක් හැටියට බාරගත්තා පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව වෙනකොට ඒ මුහුණ ලස්සනයි. ඊළඟට ඒ මුහුණ කාගේද අහවලාගේ මහ විස්තර ගොඩක් ඊළඟට හිත එකතු කරලා දෙනවා. අන්න අරයාගේ මූණ, යාගේ මූණ, යාගේ මූණ හරි ලස්සනයි. දැන් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්, අසතුටු වෙන්න පුළුවන්. කුසල් කරගන්න පුළුවන් අකුසල් කරගන්න පුළුවන් පරිසරයේ ඒ ගොඩ නැගෙන. දැන් හොඳයි ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මෙහෙම හිතට මැවෙනකොට මේ පෙනෙන ස්වરૂපයෙන් මේ අරමුණ බාර ගත්තොත් මේ විදියට මේ මූණ කාගේද ඒ කාර්යයගේ ඒක ලස්සනයි ඒක අවලස්සනයි ඒ ආදී වශයෙන් මේ ලෝභ දේශ උපදින විදියට අකුසලයේ උපදින පැත්ත මේ. දැන් මේ පැත්ත පිරිහෙන විදිහක් නැද්ද මෙතන? අන්න එයාට බලන්න පුළුවන්කම තියෙනවා කයට ඇවිල්ලා දැන් අර හිත කියන තැන ඉන්න ඕනේ නෑ. අපි ඉන්න සම්මතය තුළම කයම දකිනවා කියන පහලට බැහැලා අපට පුළුවන්කම තියෙනවා මෙහිම පේනවා තමයි. මෙහිම පේන තැන මොකක්ද තියෙන්නේ? මෙහිම පේන තැන මොකක්ද තියෙන්නේ? අන්න අපට පුළුවන් විදර්ශනා කරන්න. විදර්ශනා කියලක විශිෂ්ට දර්ශනයකින් බලනවා. ටිකක් විමසා බලනවා. කොහොමද බලන්නේ? පේන සීමාව තුල නොරැවටි ඇතුළත ඇරලා විවෘත කරලා බලනව මොනවද තියෙන්නේ? අපි හිතමු දැන් අපට ලස්සනට ලැබුණු මුහුණක් කියන තැන අපි බැලුවොත් මුහුණ කියන පිළිගැනීමට ආවොත් කුසල් අකුසල් වලට කර්ම වලට නම් ඉඩ එනවා. දැන් අපි ඒ බඳු කර්මයකට නොගිහින් කයෙන් නිදහස් වෙන්න ඉස්සෙල්ලා යම් කුසලයක් මේ තුල විශේෂ කුසලයක් ගොඩනගා ගැනීම අපට පැවරෙන වගකීම වෙනවා. ඒ නිසා අපට මෙන්න මේ සම්මතයේ පිහිටා ඉඳගෙන කය දෙස බලන්න ඕන. කොහොමද අපි බලන්නේ? අනාත්ම බව. දැන් අපට පේන්න රූපය ආත්මීය බවකින්මයි පෙනී හිටින්නේ. ආත්ම බව බිඳෙන්න, ආත්ම දෘෂ්ටිය බිඳෙන විදිහට මේ කය දෙස බලන්න පුළුවන් අපට. අපි හිතමු අපි මේ ශරීරේ මේ මොහොත කියන කොටසේ මුළු ශරීරේම අපිට බලන්න පුළුවන්. අපි මේක කොටසක් ගත්තේ කෙස්. කෙස් කියන කොටස අපි ගත්තොත් අසුබ, අසාර, දුගද, පිළිකුල් කියන අදහස අපි දන්නවා. ඒක ගත්තත් නොගත්තත් කමන්නේ අපි කෙස් කියන සීමාව අරගෙන මේ කෙස් පිහිටලා තියෙන්නේ මේ හැම මත. හැම දන්නේ නෑ මා තුල කෙස් පිහිටලා තියෙනවා කියලා. කෙස් දන්නෙත් නෑ මම පිහිටා ඉන්නේ හැම මතයි කියලා. කෙස් වලට හිතන්න බෑ, මෙනෙහි කරන්න බෑ. කෙස් වලට හැඟීම් දෙනිනුත් නෑ. තමන් හිතෙන් විතර්ක කරනවා. ඇයි ඒ? කෙස් කියන්නේ හිතක් නෙවෙයිනේ. සිතුවිලිත් නෙවෙයි. කෙස් කියන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවයක් නේද? මේ කෙස් ගැන කෙනෙකුට හිතන්න පුළුවන් මේ කෙස් මෙබඳු වර්ණ වේවා, මෙබඳු වර්ණ නොවේවා, දුර් වර්ණ නොවේවා කියලා හිතන්න පුළුවන්. හිතුවට කැමති කැමති විදිහෙන් මේ කෙස් පවත්වන්නත් බෑනේ. තමාට කැමති කැමති ආකාරයෙන් පවත්වන්න පුළුවන් නම් ලෝකේ කාගෙවත් කෙස් ඉදෙන්නේ පැහෙන්නේ නෑනේ. එහෙනම් කෙස් කියන්නේ මට හිතලා මා වසඟේ නොපවතින අනාත්ම ධර්මතාවයක්. අනාත්ම වූ ආහාරයෙන් මහටගෙන ආහාර නැතිවීමෙන් නැතිවන ධර්මතාවයක් නේද? සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය ධර්මතාවයක් නේද කියලා කෙස් ගැන බලනවා. ඊළඟට බලනවා හැම. මේ හැම කියන්නේ මස වහගෙන ඉන්නේ. මස දන්නේ නෑ මාව වහගෙන හැම ඉන්නවා කියලා. හැම දන්නේ නෑ මමයි මස වහගෙන ඉන්නේ කියලා. කාලේ අවසන් නිසා මම කිටි කරනවා. මස තුලයි නහරවැල් තියෙන්නේ. නහරවැල් දන්නේ නෑ මස ඇසුරු කරගෙනයි මම ඉන්නේ කියලා. මස දන්නේ නෑ නහරවැල් මා ඇසුරු කරගෙන ඉන්නවා කියලා. නහරවැල් තුලයි ලේ තියෙන්නේ. ලේ දන්නේ නෑ මම ඉන්නේ නහරවැල් තුලයි කියලා. නහරවැල් දන්නේ නෑ ලේ තියෙන්නේ මා තුලයි කියලා. හිතන්න මෙනෙහි කරන්න බෑ, හැඟීම් දැනින්නේ. ඇයි? ඒව හිත නෙමෙයි, සිතුවිලි නෙමෙයි, අචිත්තක අචේතනික ධර්ම. වෙන යම් හිතකට හිතන්න පුළුවන් මේ අවයව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. අනේ එහෙම වෙනවනම් මේ හැමේ හොරි දදවන කුෂ්ඨ කඩුවේ ගම් හැදෙන්නේ නෑ. මේ මසේ වනපිලිකා ගෙඩි හැදෙන්නේ නැහැ. කවුද කැමති හදාගන්න? මේ නහරවැල් හීන් වෙලා, මේ දේ බැඳිලා නහරවැල් පුපුරලා මරණේ දක්වා වූ අමිහිරි අද්දකීම් වලට එන්නේ නැහැ. මේ ලේ මම මගේ නම් මට අවශ්‍ය විදිහට පවත්වන්න පුළුවන් නම් මේ ලේ වල පිළිකා එන්නේ නැහැ. සීනි කොලෙස්ටරෝල් අඩු වැඩි වීම වෙන්නේ නැහැ. මට කැමති ආකාරයක පවත්වන්න බැරි අනාත්ම ධර්මතාවයක් නේද. මේ හම්මස් නහර මේන් වට වෙලා මේ හිස් කබල තියෙන. දැන් මේ අවයව ගැන අර චිත්ත රූපම ප්‍රයෝජනෙට ගන්න ඕන මේකෙන් මිදෙන්න. චිත්ත රූප ටිකටමයි අපි රැවටෙන්නේ. දැන් රැවටෙන තැනින් මිදෙන්න ලිඳට වැටුණු මිනිහා ලිඳෙන් කටින්මයි ගොඩ එන්න ඕන. දැන් අපි මේ චිත්ත රූප ටිකම මවමව මේ හිස් කබල. මේ හිස් කබල මේ අවයව ටිකෙන් වෙහිලා තියෙන්නේ හම්මස්නහරාදී. හැබැයි හම්මස්නහර දන්නේ අපි හිස් කබල වහගෙන ඉන්නේ කියලා. හිස් කබල දන්නේ නේ මාව වහගෙන ඉන්නේ මේ හම්මස්නහර. හිස් කබලෙන් මොළ මස වෙහිලා තියෙනවා. මොළ මස දන්නේ නේ මාව වහගෙන ඉන්නේ හිස් කබලයි කියලා. හිස් කබල දන්නේ නේ මම මොළ මස වහගෙන ඉන්නවා කියලා. හිතන්න බැරි අචේතනික අචිත්තක ධර්ම. අනාත්ම ධර්ම. අන්න වෙන වෙනම බලලා මේ අවයව ටික මේ කොටස් ටික චිත්ත රූප ඇතිව නිකන් නෙමෙයි. චිත්ත රූප ඇතිව මේ ටික බලනවා බැලුවාම මෙතන තියෙන්නේ අචිත්තක අචේතනික අනාත්ම ධර්මතාවය. මට කැමති ආකාරයකට පවත්වන්නත් බැරි සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය ධර්මතාවක් රාශියක්. එහෙනම් මෙහෙම තැනක මට මෙහෙම ආත්මීය රුවක් නැවෙනව නේද? එහෙනම් රූපය කියන තැන පවතින්නේ මෙහෙම එකක්. එහෙනම් මේ වගේ පැහැ සටහනක් පේන්නේ මටම නේද? මේ රූපේ මේ පැහැ සටහනට නේද මේ රැවටෙන්නේ? මෙහෙම පැහැයක් මෙහෙම සටහනක් පේන තැන තියෙන්නේ මේ ටික නේද කියන මෙන්න මේ දෙපැත්ත බෙදා ගන්න. එතකොට පේන ස්වභාවයක් හම්බ වෙනවා, තියෙන ස්වභාවය හම්බ වෙනවා. තියෙන ස්වභාවය බලනකොට ඔන්න ඔබට පේනවා එතන නූපන් අකුසල් උපදින්න උපන් අකුසල් වැඩෙන්නේ ඉඩක් නැහැ. එහෙම බලනකොට නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන. නූපන් අකුසලයේ නූපදින උපන් අකුසලයේ පිරිහෙන පැත්තේ පැත්ත. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔනේ පැත්තට. අනිත් විදිහට පේන විදිහට බැලුවොත් අයෝනිසෝ මනසිකාරය අකුසලයේ වැඩෙන පැත්ත, කුසලයේ පිරිහෙන පැත්ත. ඒ පැත්ත ප්‍රමාදය, අර පැත්ත අප්‍රමාදය. අන්න අපට මග නොමග කියන දෙක හසු වෙනවා. එතකොට දැන් අපට තේරෙනවා මෙහෙම බැලුවොත් මෙහෙම වෙනවා, මේ අරමුණ මෙහෙම විසසා විමසා බැලුවොත් මේ වගේ වෙනවා. එතකොට දැන් අපට තියෙන්නේ යම් අරමුණක් ලැබෙන හැම වෙලාවකම පෙනෙන ස්වභාවය හා පවතින ස්වභාවය කියන දෙක හඳුනාගෙන පෙනෙන ස්වභාවය බිඳෙන විදියට අත්හැරෙන විදියට නෑ එහෙම පෙවුනට පවතින්නේ මෙහෙම තැනක් නේ. මෙබඳු දෙයනේ කියලා අර හිස් කබල දෙස බැලුවා වගේ, අර අවයව ටික බැලුවා වගේ ශරීරය පුරා මේ ලොම් ගැන දන්නේ නෑ හම, හම ගැන දන්නේ නෑ මස, මස ගැන දන්නේ නෑ නහර, නහර ගැන දන්නේ නෑ ලේ, ලේ මස් නහර ගැන දන්නේ නෑ මේ ඇටකටු, ඇටකටු ගැන දන්නේ නෑ මිදුළු, එයින් වට වෙලා තියෙන පෙනහළු ගැන දන්නේ නෑ, එවෙන් වට වෙලා තියෙන හදවත, බඩවැල, ආමාශය, වකුගඩු, අක්මා මේවා වෙන් කර කර පුංචි දරුවන්ගේ පොත් වලින් හරි මේ සටහන් ටික අඳගෙන බලන්න. එතකොට එහෙම බලන්න බලන්න ඔබ කයින් දුරස් වේවි. කයින් අත්හැරේවි. හැබැයි මේ තාම සිහිය පිහිටවන තැන කියන අමතක කරන්නපා. මේ ටික දැක්ක කියලා මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන්නම තව එහාට තියෙනවා. ඥානමත්තාය, පටිසතිමත්තාය. ඉතින් අපි මේ ටික ඉදිරියට කතා කරමු. තව එක දවසයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වුණත් ඉතින් අපි පුළුවන් තරම් මේ කොටස ඉදිරි ටික විස්තර කරගන්න බලමු. ඉතින් හැම දිනාටම මේ ධර්මය වහවහ නුවණින් දැක අවබෝධ කරගන්නට හේතු වාසනා සැලසේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිර ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සිවං පදං. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා උපදවාගත් කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදු වෙන ආරේ මෛත්‍රිය නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසන මාමක උපකාරක පින් කැමති දෙවියන්ටත් අප හැම දෙනාන මෙන්න සීනිය ගිය ඥාති වර්ගයාටත් අපි හැමටත් එදුවැඩි ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැම දෙනාටත් මේ කුසලයේ 100ක්පත් වේවා මේ පින් බලයෙන් කුසල බලයෙන් පුනරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් දුෂ්ට දුර්ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන උතුම් අමා මහ නිවනම මේ ජීවිතේම මේ බුදු සසුනේම ලැබේවා සැලසේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජති.
එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝකී පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනා විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ.